පණ්ඩුකම් ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව ප්‍රකාරව ආයුර්වේද සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. රට තුල ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උදුරු වහා පාලනය කොට මුලින් රූපටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉන්දුනිල් අමරසේන මහතා ඉල්ලා සිටීමේ හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 විධි විධාන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත සමරවීර මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු වෙනද කාරක සභාවේ රැස්වීමක් 20/23 ජූලි 7 සිකුරාදා එනම් අද දින පූර්වභාග 11:30ට කාරක සභා කාමර අංග 2 පැවැත්වීමෙන් නියමිත වැනි ඊට පැමිණ සහභාගී වන සියලුම ගරු සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සියලුම මන්ත්‍රීවරු සියලු දෙනාගෙන්ම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. පිපිලියකනා දෙවිලිගැන්නේම ගරුවක් ග්‍රාමත්ත
කථානායකතුමනි 2022 වර්ෂය සඳහා පරිභාෂා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ළමුන් කාන්තාවන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළේ මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ වෙළුම 1 සාමාන්‍ය අධ්‍යාපනය, වෙළුම 2 උසස් අධ්‍යාපනය සහ වෙළුම 3 නිපුණතා සංවර්ධනය වෘත්ති අධ්‍යාපන පරීක්ෂණ හා නව නිපයම්හි වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආගමික කටයුතු සහ සාජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
පරිසර අමාත්‍යතුමනි,
2022 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධන පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැනීම ශ්‍රී ලංකා බදුකරණ කාර්ය ආයතනයේ සංස්ථාපතිගේ පනත් කෙටුම් පද පිළිබඳ කාරක සභාව සභාපති නියෝජක කතානායක ගරු වජිත් රාජපක්ෂ මහත්මයා විසින් පිළිගැන්වේ.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා බදුකරණ කාර්ය ආයතනයේ සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම් පද පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද?
එට දිනේ.
ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව.
ගරු කථානායකතුමනි, ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදීදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
ආරක්ෂක කටයුතු වෙනද අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා.
ගරු කථානායකතුමනි, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පණ පනතේ දෙවනි වගන්තියේ යටතේ නමෝදිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව 20/23 පෙබරවාරි 14 දින ඇති අංක 23/19 ඇලීරක් 30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2016 සහ 2019 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා 2014, 2015, 2017 සහ 2020 වර්ෂ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා 20/21 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව විසයි විසියක වර්ෂය සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන. විසයි 19 සහ 2020 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
අඩංගු දෙයක් අද විවාදයටත් ගැනෙන්න තියෙන්නේ ඒකයි.
ඔව්. ඔබතුමා එමෙතුමා උත්තර දෙන්න සූදානම්?
ඔන්නෑ.
එමෙතුමා පිළිතුරු දෙන්න.
ආ, ගරු එමෙතුමනි, ඔබතුමා දකින්නවා ඇති පළවෙනි ලේඛනයේ ලංකාවේ නම නැහැ. දෙවෙනි ලේඛනයේ ඉන්දියාවේ නම නැහැ. දැන් මේ ඔක්කොම කොමන්වෙල්ත් කන්ට්‍රීස් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්. ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නිසගයින්ම මේ ගිවිසුමට ඇතුළත් වෙනවා, මේ උදර්පණ ගිවිසුමට. එතකොට ලංකාවේ නම කොහමද පළවෙනි ලේඛනයේ නොතිබුණේ? දෙවෙනි ලේඛනයේ 2019 එකේ ඉන්දියාවේ නම නැහැ. ඉතින් මම මේ තේරුම් ගන්න යන්නේ.
ගරු කථානායකතුමනි, ඒ සම්බන්ධයෙන් පිළිතුරක් විවාදයේ වෙලාවේ ලැබලා දෙන්න.
හරි, බොහොම ස්තුතියි. එත්සම් පිළිගැන්වීම රෝහිත අවේගුණෝදන මෙතුමා. ජයන්ත සමරවීර මෙතුමා.
ගරු කථානායකතුමනි, කළුතර උතුර විලේගොඩ රුග්ගහවුවිට පාර යන ලිපිණේ පදිංචි MKD චන්ද්‍රලතා මහත්මියකින් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
යදාමිනී ගුණෝදන මෙතුමා.
ගරු කථානායකතුමනි, වග පින්නවල නොම්බර 15 දරන ස්ථානයේ පදිංචි අතුකෝරළගේ රවින්ද්‍ර කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රසන්න චමින්ද විජේසිරි මැතිතුමා absent. ඉතිඥ වසන්ත බණ්ඩාර මැතිතුමා
ප්‍රශ්නය අහන කර කතා නැගිටිමුනි.
වාරි මාර්ග මැතිතුමා පිළිතුරු දෙන්න.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නේ පළවෙනි කොටසට පිළිතුර වික්ටෝරියා ජලාශයේ 2021 නොවැම්බර් 25 වන දින විට ධාරිතාවය ඝන මීටර මිලියන 723ක් වූ උපරිමය අගයක පැවතුණි. එම අවස්ථාවේ නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ සිදු වූ බිඳ වැටීම සහ තාප බලාගාර සඳහා පැවති ඉන්ධන හිඟය සලකා බලා ඊසාන දිග මෝසම් වර්ෂාව අපේක්ෂාවෙන් වික්ටෝරියා ජලාශයෙන් ජල විදුලි බල උත්පාදනය සීමා කිරීමට ජල කළමනාකරණ සති රැස්වීම් වලදී තීරණය කරන ලදී. අනුව 2022 ජනවාරි මස අවසන් වන විට වික්ටෝරියා ජලාශයේ ජල පරිමාව ඝන මීටර මිලියන 400.9ක් විය. එහෙත් කිසිම වගාහානියක් සිදු නොවීය. දෙවිනි කොටසට පිළිතුර වික්ටෝරියා ජලාශය පතුලේ ජල කාන්දුවකට හේතුවන තරම් පැලුම් පවතින බවක් මෑතකදී භූකම්පන පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශය සමග පරිසර අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය එකතුව කරන ලද සමීක්ෂණ වලදී තහවුරු වී නොමැත. තවද පසුගිය වර්ෂ කිහිපයේ ජලාශයේ ජල සමතුලිතතාවය ගණනය කිරීමේදී ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය සමග ඉන්නිකුත් කරන ජල පරිමාව සමබරව සංසන්දනය වන බැවින් කාන්දුවක් නොමැති බව සනාථ වේ. ආ ප්‍රශ්නයේ පළවෙනි කොටසේ පිළිතුර පසුගිය වර්ෂ දෙකේදී රටේ බලශක්ති අර්බුදයට යම් සහනයක් සඳහා විදුලි කප්පාදුව අවම කිරීම සඳහා රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් අනුව තාවකාලිකව ජලය අවම වශයෙන් වැඩිපුර නිකුත් කිරීමට සිදු වූ නමුත් ඉදිරි කාල සීමාව සඳහා වඩා සාධනීය ජලය කළමනාකරණයක් කිරීමට අපේක්ෂා කෙරේ. ඒ ප්‍රශ්නයේ දෙවෙනි කොටසට පිළිතුර සෑම කන්‍යක් අවසානයේම ජල විගණනයක් සිදු කරනු ලබයි. ඈ ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ බහුකාර්ය ජලාශ බැවින් වාරි ජල අවශ්‍යතාවය සලකා පවතින ජලධාරිතාවය අපේක්ෂිත ජල ගලණය විදුලි බලය හා පානීය ජල අවශ්‍යතාවයන්ට අමතරව පරිසර ජල අවශ්‍යතාවයද සලකා බලා උපරිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ජල කළමනාකරණය කරනු ලැබේ. 2021 ඇලේරක් 2022 මහ කන්නය BCE කලාප සාර්ථක අවසන් කළ අතර 2022 යල කන්නේද සාර්ථකව නිම කරන ලදී. එබැවින් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 2022 ජනවාරි වන විට අඩු අගයකට පත්වීම එම කලාපයේ වගාව සඳහා බලපෑමක් ඇති කර නොමැත. ඈ කොටසේ පිළිතුරට පිළිතුර ඉහත අංක ඈ මලගින් ලබා දී ඇත.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ඇත්තම මේක ඉතාමත්ම ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. ඇත්තම මේ මහවැලි ජලයේ අපි ප්‍රමුඛතාවය දීලා තිබෙන්නේ පළවෙනි අංකයේ බීමට ප්‍රදේශ මේ රටේ මිනිසුන්ගේ බීමට, දෙවෙනියට වගාවට, තුන්වෙනියට තම විදුලියට. මෙන්න මේ කියන කටයුත්තට අදාළව මහවැලි ජලය අත් වශයෙන් පහුගිය කාලේ කලමනාකරණය වෙලා තියෙන ඉතාම බරපතල විදිහට රටේ අගතිගායි දායක අන්දමට කියලා මම යෝජනා කරනවා. කරු කතානායකතුමනි, අපි දන්නවා ජූලි අගෝස්තු නියගයට මුහුණ දෙන්න වතුර ටික මාර්තු අප්‍රේල් හරියට කලමනාකරණය කරගන්න ඕනේ. මේ ජල කලමනාකරණ කමිටුවේ දැඩි දෝෂ දර්ශනයට අපි ලක් කරනවා. මේ ජල කලමනාකරණ කමිටුවේ ඉන්නවා මහවැලි අධිකාරියට සම්බන්ධ එක් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමයි මහවැලි අධිකාරිය යටතේ පාලනය ප්‍රදේශවලට ජලය ඉල්ලන පුජ්‍යලයා. ඒ වගේම තමයි සියලු ආයතනවලට, වාරි මාර්ගයට, මහවැලි අධිකාරියට, ඒ වගේම ජල සම්පාදනයට, විදුලි බල මණ්ඩලයට, මේ සියල්ලටම ජලය බෙදීමේ තීන්දුව ගන්නේ ඔහු. එතකොට ඔහු තීන්දුව ගන්නවා. හැබැයි ඔහුත් ජලය ඉල්ලන කෙනෙක්. එතකොට මෙතන කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන සිද්ධාන්තයත් බිඳ වැටෙනවා. ඔහුගේ ක්‍රියාකාරකම් මත, නිසි ජල කලමනාකරණයක් නැතිවීම මත ගරු කතානායකතුමනි, මම යෝජනා කරනවා ඇත්තටම මේ රටේ ජල අවශ්‍යතාවය, කියන්නේ බීමට, ඒ වගේම තමයි වගාවට, ඊළඟට විදුලියට, මේ කියන ඕඩර් එක මත රටේ මිනිස්සුගේ ජල අවශ්‍යතාවයට මේකෙන් පිළිතුරක් ලැබිලා නැහැ. මේක දියුණු සොෆ්ට්වෙයාර් එකකින් පාලනය කළ යුතු කාරණාවක් ගරු කතානායකතුමනි. එහෙම නැති වුණොත් අර ජලය ලබා ගන්න ඕන අවස්ථාවලදී ඒක මුදාහැරලා දාලිවර වෙලා ජලය හොයන්න යනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න යොමු වෙලා තිබෙනවද මේ ජල කලමනාකරණ කමිටුවේ ඉන්න ඒ ජලය බෙදීම සම්බන්ධයෙන් තාක්ෂණික නිලධාරියා, අධ්‍යක්ෂකවරයා ඇත්ත වශයෙන්ම අර මම කියපු බැඳියාවන් අතර ගැටීමකට ලක් වෙනවා. මේ නිසා මේ රටේ ජල කලමනාකරණේ බිඳ වැටලා තියෙනවා කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. ඔබතුමාගේ මතය දැනගන්න මම කැමැති කරු අමාත්‍යතුමනි.
ගරු කතානායකතුමනි, රජයක් විසින් ගන්න තීන්දුව, තීරණය, ප්‍රතිපත්තිමය තීරණය නිසා අපි යම්කිසි ධාරිතාවක් මේ වැව්වල පවත්වාගෙන යනවා. නමුත් ඒ පවත්වාගෙන යන ධාරිතාවටත් වඩා යම්කිසි සැලකිය යුතු මට්ටමකට පහළට යොදවලා අපි වික්ටෝරියා හරහා, වික්ටෝරියා ජලාශය හරහා විදුලිය උත්පාදනය කිරීමට ලොකු මෙවර මේ පහුගිය කන්න දෙකේදීම උත්සාහයක් ගත්තා. නමුත් ඔබතුමා මේ පැහැදිලි කරපු පැහැදිලි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා ඒ පිළිබඳව අපි සලකා බලන්න.
ඔව් ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇත්තටම මේකත් මේ හා සම්බන්ධම කාරණාවක්. ඇත්තටම අපි දන්නවා රට ආර්ථික අර්බුදයක ඉන්න බව අපි දන්නවා. නමුත් ගරු කතානායකතුමනි, මේ රටේ විශාල ජලාශ ප්‍රමාණයක් එක්ක බැඳුණු මේ වාරි බැමි පද්ධතියක් තිබෙනවා. මේ ඇලවේලි ප්‍රමාණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඉදිරි කාලයේදී ලොකු අවධානමකට ලක් වෙන්නට පුළුවන්. මොකද හේතුව මේවා නඩත්තු කිරීම පිළිබඳව ඇත්ත වශයෙන්ම සමහර නිලධාරීන්, ඔය කියන නිලධාරියාම මේ වේලි සම්බන්ධ තාක්ෂණික අවබෝධය තියෙන කෙනා විදිහට පත් කළා තිබෙනවා. නමුත් ඔය தত্ত্বය තුල මේ වේලි වල ලොකු අවධානමක් ලක් වෙලා තිනවා. සමහර අය මහ භාණ්ඩාගාරේ ලකුණු දාගන්නට අර වැෑශීර්ෂ කපා දැමීම සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ගොවි සංවිධානවලත් නියෝජිතව తాවකාලිකව මේවට අනුයුක්ත කරලා තිබෙනවා. මෙහිදී පළවෙනියම ඔහු පළවා හැරෙනවා. අවසානයේ වෙන්නේ මේ වේලි නඩත්තු නොකිරීම නිසා ඉදිරි කාලේ දැවැන්ත විනාශයකට, ගොවි ජනතාව හානියකට ලක්වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ගරු කතානායකතුමනි, මේ මහවැලි අධිකාරියට සම්බන්ධ මේ තාක්ෂණික අවබෝධයක් තියෙනවා කියන මේ තනතුර පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවද මම දන්නේ නැහැ. ඒ නිලධාරියා පිළිබඳව ඔහු තමයි මේකෙත් මේ වේලි සම්බන්ධ කටයුත්තට වගකිව යුතු නිලධාරියා වශයෙන් පත් කරලා තිබෙන්නේ. නමුත් මේ වේලිවල වන අවධානම ඔබතුමාලගේ අවධානයේ ලකුණාද එහෙම නැත්නම් ඔබතුමාට අපි වැරදි කරුණාද ඉදිරිපත් කරන්න කියලා මම අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි.
නෑ මේ පිළිබඳව වහාම පරීක්ෂා කර බැලීම සඳහා අපි දැනුම් දෙන්නම්. අවධානය යොමු වෙලා ඇතයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම කමිටුවේදී ජල කළමනාකරණ කමිටුවක් පවත්වන්නේ ඒක බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරලා ඔබතුමාට ඉදිරියේදී දැනුම් දෙන්නම් මම කරන්න කදෙමි.
අතනකටමනේ මේක රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවත් ලොකු දැවැන්ත කාරණාවක්. ඒ නිසා වාරි මාර්ග අමාත්‍යාංශයේ විදියට මේ ජල කළමනාකරණ කමිටුවේ ඉන්න තාක්ෂණික අවබෝධයක් තියෙනවයයි කියන අධ්‍යක්ෂකවරයා මේ කරුණු දෙකටම සම්බන්ධයි. ඒ නිසා ඔහු නිසා සමහර තාක්ෂණික අවබෝධයක් තියෙන නිලධාරීන් මේ වෙනකොට රටෙන් අතහැරලා ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ නිලධාරී වාදනය යට නොවි ගරු අමාත්‍යතුමනි අවධානය යොමු කරන්න ජල කළමනාකරණ කමිටුවටත් මේ වේලි සම්බන්ධයෙන් ආරක්ෂා පිළිබඳව.
ජයන්ත කරුණාතිලක මහත්මයා
නවකතානායකතුමනි.
තුමනි ප්‍රශ්නය ආ පිළිතුර 2018 සිට 2021 දක්වා කාලය තුළදී විදේශ සේවා නිරුක්තියන්ගේ පේෂණ පහත පරිදිවේ 2018 $1,000 මිලියන් 7,015යි 2019 ඩොලර් මිලියන 6,717යි 2020 $7,104යි 2021 $5,491යි ආ පිළිතුර දෙක ආ දෙක පිළිතුර 2020 වසර සමග සැසිදීමේදී 2021 වසර තුළදී විශේෂයෙන්ම වසරේ අවසාන භාගයේදී විදේශ සේවා නිලධාරියන්ගේ පේෂණ කැපිපෙනෙන ලෙස අඩුවීමට එම කාලයේ පැවති නිල විනිමය අනුපාතික සාපේක්ෂව බැංකු පද්ධතියෙන් පිටත පැවති විනිමය අනුපාතිකයෙන් කැපිපෙනෙන වෙනසක් පැවතීම හේතු වන්නේ ඇත. 2021 වසරේදී විදේශ සේවා නිලධාරියන්ගේ නියුක්තියන්ගේ පේෂණ අඩුවීමට COVID-19 වසංගතය හේතුවෙන් සේවක සංක්‍රමණ අඩුවීම මෙන්ම සංක්‍රමික සේවකයන් ගණනාවක් රටට ආපසු පැමිණීමට හේතු වන්නේ ඇත. ප්‍රශ්න A3 පිළිතුර 2021 2022 2023 වසර තුළ විධිමත් මාර්ගහරහා විදේශ සේවා නියුක්තියන්ගේ පේෂණ දිරිමත් කිරීමට සහ අවිධිමත් වෙළඳපොළේ ක්‍රියාකාරකම් අදායිරිමත් කිරීමට පියවර කීපයක් ගන්නා ලදී. මහා බැංකුව සහ රජයේ බැංකු අංශය හරහා මුදල් ප්‍රේෂණය කරන ලබන සේවකයන් සඳහා දිරි ගැන්වීමේ යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දෙන ලදී. බොහෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහභාගිත්වයෙන් ලංකා ක්ලියර් විසින් ලංකා රෙමිට් නමින් ප්‍රේෂණ හුමාරු කිරීම සඳහා පාසුකම් සැල්සීමට ජංගම ඉදුමක් දියත් කරන ලදී. වඩාත්ම විශේෂයෙන් 2022 වසරේ මාර්තු මාසයේ විනිමය අනුපාතිකයේ ක්‍රමානුකූල ගැළපීමට ඉඩදීම සහ ඉන්පසුව 2023 වසරේ මාර්තු මාස සිට නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිස්ථාපනය කිරීම මගින් අවිධිමත් වෙළඳපොළේ විනිමය අනුපාතය සහ නිල විනිමය අනුපාතය අතර පැවති විශාල පරතරය නිවැරදි කර ඇත. මෙම සමග ආනයන මූල්‍යකරණ සඳහා විවෘත ගිණුම් පදනම් කරගත් ගෙවීම් ක්‍රමය සීමා කිරීම මගින් අවිධිමත් වෙළඳපොළ ක්‍රියාකාරකම් සීමා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගද මෙම පරතරය අඩු කිරීමට උපකාරී විය. 2021 සහ 2023 වසරවල ශ්‍රම සංක්‍රමණ අඛණ්ඩ වැඩිවීමද විදේශ සේවා අනුකූලින්ගේ පේෂණ වැඩි කිරීමට දුපකාරී විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් කාර පරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 281ක පමණ මාසික සාමාන්‍යයට සාපේක්ෂව 2022 වසරේ සිවන කාර්තුවේ විදේශ සේවා නිත්‍යංගේ පේෂණ සල්ගිය යුතු ලෙස ඉහළ අගයක් ගත් අතර ඒ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක පමණ මාසික සාමාන්‍යයක් විය. 2023 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාල සීමාව තුළ විදේශීය සේවා නිත්‍යයන්ගේ පේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 469ක පමණ මාසික සාමාන්‍යයක් සහ සමුච්චිත පදනම් මත එක්සත් ජනපද ඩොලර් මිලියන 2347ක වාර්තා කරමින් තවදුරටත් වර්ධනය විය. ආයන්න පැන නොගනී.
තානායකතුමනි, මුදල් අමාත්‍යාංශයෙන් අහපු ප්‍රශ්නයක්. ඒ දීපු පිළිතුර ගැන මම අතුරු ප්‍රශ්න අහන්න යන්නේ නැහැ ඔබතුමා නැති නිසා. නමුත් ඒ අමාත්‍යාංශයට සම්බන්ධ ඔබතුමාට පිළිතුරු දිය හැකියි හිතන අතුරු ප්‍රශ්න තුනක් මට තියෙනවා, මම යොමු කරන්නද? එකක් තමයි මේ දවස්වල රටපුරා විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙනවා. ජනතාව අතර මේ අස්වැසුම වැඩපිළිවෙළට සඳහා තෝරාගත් ක්‍රමවේදය ගැන බොහෝ දෙනෙක් කියනවා සුදුස්සෝ එළියේ ඉන්නවා, නුසුදුස්සෝ තාම ඇතුලේ ඉන්නවා, විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ තෝරාගත් ක්‍රමවේදී අඩුපාඩු පවතින බව, ගැටලු සහගත බව ඔබතුමා පිළිගන්නවා නේද? ඒක පිළිගන්න. නෑ ඔබතුමා.
සම්බන්ධව ඊයේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් දීර්ඝ පිළිතුරක් අවසානයේදී ලබා දෙන්න කටයුතු කළා. එතෙන්දී ඒ ගැටලු සහගත තත්ත්වය පිළිබඳව, රටේ මතුවලා තියෙන තත්ත්වය පිළිබඳව ඒක නිවැරදි කරන්න ක්‍රමවේදය පිළිබඳව හඳුන්වා දීමකුත් සිද්ධ කරා.
පිළිගත්තා ඒක. හරි. දෙවෙනි අතුරු ප්‍රශ්නේ, මේ තෝරාගත් පිරිසට අස්වැසුම යටතේ ප්‍රතිලාභ ලබා දීමට කොපමණ මුදලක් අවශ්‍යද කියන එක ඔබතුමා දන්නවා ඇතිනේ කැබිනට් ඇමතිරේ කරේ.
ඔනේ ගෘප්තර දෙන්න පුළුවන්. සංශෝධනයෙන් පස්සේ දෙන්න.
අපි ඒ සංශෝධනයෙන් පස්සේ මේ වෙනකන් ඒ පිළිබඳව සංශෝධන සිදුවීම් පවතින නිසා හරියාකාර මුදලක් කියන්න බෑ ගරු මන්ත්‍රීතුමා. ඒක සංශෝධන වලින් පස්සේ ඒ මුදල ප්‍රමාණය ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා.
ජයන්ත කරුණාද ක්‍රමතුමාට.
අටානායකතුමනි, මේ අභියාචනා වලින් පස්සේ අලුතෙන් සුදුසුකම් ලබන පිරිසට ප්‍රතිලාභ ලබා දීම සඳහා ප්‍රතිපාදන ඔබතුමාලා සතුව භාණ්ඩාගාර සතුව තිබෙනවද කියන එකත් දැනගන්න ආසයි.
අභියාචනා වලින් පස්සේ ගරු කතානායකතුමනි, ඒ සම්බන්ධව කටයුතු කරන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා කියන කාරණාව ඊයේ රාජ්‍ය අමාත්‍යතුමා පැහැදිලිව ප්‍රකාශ කරා. ඒක ලබා දෙන්න කටයුතු කරනවා.
උද්දීකපතින මැතිතුමා මාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
අපේ ඇමතුමාට අදාළ වෙන ඉඳ මම මේක ඇහුවේ. මේ ජයන්තමන්තුමා අහන්න තියෙන දා මම මේ කල්පනා කරේ. ඔබතුමා දන්නවා මේ කලල්ගොඩ විශාල වශයෙන් කුඹුරුගොඩ කරමින් යනවා දැන් මේ අල්ලපු තැන. ඔබතුමාගේ අමාත්‍යංශයට තමයි එන්නේ අපේ ප්‍රසන්න ඇමතුමා. මේ ගැන දන්නවද ඔබතුමා මොකද්ද මේ ගැන?
ඔක වෙනම ඇහුවා නම් හොඳයිනේ.
ඈ එතුමා අපි එකට මංගල පිළිතුරු තියෙනවා. මොකද ඒ සම්බන්ධව මේ වෙනකොටත් පහත් බිම්මකින් ඇවි අදාළ අයත් සමග ලිපි අරලා තියෙනවා. පරීක්ෂණත් මේ වෙනකොට පවත්වනවා.
බුද්ධික පතෙන් මැතිතුමා ජනමාධ්‍ය මැතිතුමා ඇසීම.
දරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නය අහන ගමන් ඔබතුමාගේ අවධානයට කාරණයක් යොමු කරනවා. මේ දැන් බලන්න ගරු කතානායකතුමනි, මේ දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාත් ඉන්න වෙලාවේ අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්න වැඩපිළිවෙල දැන් ඇත්තෙම නැහැ. ඒ වගේම තමයි පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා අවුරුදු ගානකට පස්සේ මේ දවස් දෙකයි ආයේ දැන් මේ ඒක අද දවසේ නැති වෙලා ගියා. ඉතින් ඒක ගරු කතානායකතුමනි මම දන්නවා සෙනසුරාද පාර්ලිමේන්තු තිබුණා ඒ දවස් එක්ක මඟහරුවාද නැති වුණා අඟහරුවාද ටික අදට ආවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ පෞද්ගලික මන්ත්‍රීවරු කිව්වම මේ දෙපැත්තටම අදාළ ඒක මන්ත්‍රීවරුන්ට පුහුණු වෙන ලැබෙන අවස්ථා. මම නම් අවුරුදු 13ක් පාර්ලිමේන්තුවේ. මම කියන්නේ නවක මන්ත්‍රීවරුන්ටත් ඒක හොඳයි. ඒ වගේම පෙස්සම් කාර්යක සභාවේ මට තියෙනවා ගරු කතානායකතුමනි මම ඔබතුමාට ගෙනත් දෙන්න. මේ ඒ ගන්න තීන්දුව බොහෝ දුරට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා විද්‍යානුකූල මේක රිසර්චර්ස්ලා ලවා බලන්න දාවු පෙස්සම් කීයද, දුන්නු තීන්දුව කීයද, ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳව මේ දැඩි අවධානය යොමු කරන්න ගරු කතානායකතුමනි. මොකද දැන් ඇත්තටම අපි දන්නවනේ සෙක්ටරල් ඕවර්සයිට් කමිටීස් වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා කාලේ ගෙනාව ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට මේ වර්තමාන ජනාධිපතිතුමා එදා ගෙනාවු යෝජනාවක් තමයි මේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න අහන එක. මේක වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය තුල තියෙන හරි වැදගත් අංගයක්. මේ ටික මේ ආපහු සැරයක් බලගන්නන්න ගරු සභානායකතුමයි සංවිධායකතුමයි කතානායකතුමාගේ නායකත්වයෙන් මේ ක්‍රියාත්මක වෙන්න කියලා කියන අගමැතිතුමා. අගමැතිතුමත් මේකට දැඩි අවධානයක් යොමු කළා. මේ මම හිතනවා අගමැතිතුමාට ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්න ගන්නේ. එතුමා 1983 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔබතුමත් එක්ක එකට පාර්ලිමේන්තුව ආපු කෙනෙක් අගමැතිතුමා. ඒ නිසා මේ අගමැතිතුමාගේ ප්‍රශ්න වටේට අවස්ථාවක් දෙන්න.
ජනමාධ්‍ය අමාත්‍යතුමා උත්තර දෙන්න.
අදම කතා කරන්න ඕන. ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නය අනෝමා දාබරේ මහත්මිය විසින් රචනා කරන ලද, වීරසේන ගුණතිලක මහතා විසින් ගායනය කරන ලද කොබේනේ වරෙල්ලා ගීතය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් කිසිම වාරණයකට යටත් කොට නොමැත. අදාළ නොවේ, අදාළ නොවේ, අදාළ නොවේ.
ඉහත ගීතයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකාවක අවසන් වරට ප්‍රචාරය කරන ලද දිනය හා වේලාව 2023 ජූනි මාස 27 වෙනි දින උදෑසන 7 සිට 9 අතර දස දෙසින් 7 වැඩසටහන යටතේ මේ ගීතය ගුවන්විදුලි සංස්ථා ගීත ඇතුළත් පරිගණකයේද ඇතුළත් කරලා තිබෙනවා. ඉදිරියේදී වර්ණ ඉවත් කරන්න අවශ්‍යතාවය නැහැ, වර්ණය පනවන්න නොමැති නිසා.
2023 ජූලි මාසේ ප්‍රචාරය කරා කියන්නේ මේ ප්‍රශ්නේ ගිහිල්ලා මේක එන වෙලාව වෙනකොට සමහරට මේක ඔබතුමාට කලින් නිලධාරීන් මැදිහත් වෙලා මේක මේ ප්‍රචාරය කරා නම් හොඳයි. ගරු කතානායකතුමනි, මේක ඉතිහාසය. දැන් මේ අපි ඉන්නේ 2023. ඇත්ත කතාව 71 අප්‍රේල් මාසේ 5 වෙනිදා 71 කැරැල්ල මොහොතේදී මේ ගීතය ප්‍රචාරය වීම සහ කැරැල්ල අතර සම්බන්ධයක් තියෙනවා කියන එකත් එක තමයි මේක වාරණය වුණේ. මේ ගැන ලියවෙච්ච පුවත්පත් වාර්තා තියෙනවා. ඒතකොට කිව්වේ අර JVP අප්පුහාමි මල ආදාහනේ පහට කියලා දුන්නු නිවේදනයේ වගේම එකක් මේ ගීතය කියලා. ඒ නිසා මේ ගීතය මැතිනියගේ ආණ්ඩුව කාලෙත් ඉන් පස්සේ ජේ.ආර්. ජයවර්ධනමැතිතුමාගේ ආණ්ඩුව කාලෙත් දෙකේදීම මේක වාරණය වෙලා තිබුණේ ඇත්ත කතාව. හැබැයි මම දන්නේ මේ ඊයේ පෙරේද මම මේ ප්‍රශ්නේ දැම්මට පස්සේ ඒක අයින් කරා නම් දැන් වාරණ නැත්තම් ඒක හොඳයි. දැන් හරි නිවැරදි කරන්නේ එහෙම කරන්නේ. දැන් මීට කලින් පාර්ලිමේන්තුවේ අපි මේ වෙල්ලස්ස විරුව ගැන හපු වෙලාවේ ඒක නිවැරදි කරා. ඒක හොඳයි. මම කියන්නේ ඔබතුමාට මේ ඔබතුමා දන්නවා ගුණදාස කපුගේ ශූරින්ගේ ඒ වගේම විශාරද නන්දාමාලිනීගේත් ගීත කොළපාට ආණ්ඩුව යටතේ තහනම් වෙච්ච යුග තිබුණා. ඒ නිසා ගුණදාස කපුගේ ශූරින්ට වගේම දැන් මෙතන බන්දුල ගුණවර්ධන ශූරින් මේ ජනමාධ්‍ය භාර ඇමතිවරයා විදිහට ඉන්න කාලේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැනට යම් කිසි වාරණයකට ලක් කරපු කවර හෝ ගීතයක් තියෙනවද ගුවන්විදුලි සංස්ථාව හෝ ඒට අනුබද්ධ නාලිකා ප්‍රචාරය නොකරන.
වශයෙන් ඔබතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නය වැදගත්. විටින් විට අපේ රටේ ඉතිහාසයේ තුල ගීත ගුවන්විදුලි මගින් වාරණයට ලක් කළා තියෙනවා. ගරු කතානායකතුමනි, මම සිරිමැදුර කියන චිත්‍රපටය නිෂ්පාදනය කරලා සම්මාන තුනක් ඇති ගීතයක් නිර්මාණය වුණා. මරණ තුනක් ඇති මිනිසා බලා සිටියේ කියලා ඒ ගීතය ගායනා කරනු ලැබුවේ අමරසිරි පීරිස්, පතනය කරනු ලැබුවේ ලූෂන් බුලස්සිංහල, ප්‍රේමසිරි කේමදාස ශූරින් සමයි සංගීතය කළේ. මේ තුනටම සරසවි සම්මාන තුනක් හිමි වුණා. නමුත් ඒ ගීතයේ එවකට හිටපු ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ඒ ගීතයේ එක වචනයක් තියෙනවා නිර්වත් දෑතින් බලා සිටී කියලා. නිර්වත් කියන වචනේ තියෙන නිසා මේක ප්‍රචාරය කිරීම තහනම් කළා. පයෝදුර තුඩු ඉකිබිඳි කියලා තියෙනවා. පයෝදුර තුඩු කියන එක දැක්ක ගමන් තහනම් කළා. ඉතින් ඒක නිසා එහෙම වෙලා තියෙනවා. ඒ වාරණයට ලක් වෙච්ච කෙනෙක් විදියට මම යටතේ කිසිම ගීතයක් වාරණයට ලක් වෙන්නේ නැහැ කියන සාහිතිකයේ විතරක් ඔබතුමාට ලබා
දෙන්න. මගේ දෙවනි අතුරු ප්‍රශ්නය, දැන් ඇමතුමනි ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ප්‍රාදේශීය අනන්‍යතාවය උප සංස්කෘතීන් භාෂාවන් මේ සියල්ලත් එක්ක බැඳිලා තියෙනවා. දැන් අපේ රුහුණු සේවයේ ලාභ ලැබු නැති බව ඇත්ත. දැන් මේ රටේ හැමදේම ලාභයක් කියන්න බෑනේ. රුහුණු සේවයට ලාභ ලබන සලස්වකුත් දුන්න එතන හැදුවනම් ෂොපින් කම්ප්ලෙක්ස් එකක් එක්ක ඔඩිටෝරියම් එකක් රුහුණු සේවයේ කාමර තුනකට විතර තියලා ඔය තියෙන ගොඩනැගිල්ල ගරු කතානායකතුමාත් දන්නවා ඒක ඓතිහාසික ගොඩනැගිල්ල කියලා පස්සේ ගිනි තිව්වා පස්සේ ආයි හැදුවා. ඉතින් ඇත්තටම එතන ඒ තියෙන ගොඩනැගිල්ල ඕනනම් වෙනත් දෙයකට දොල ඒකේ ඉඩ තියෙනවා ගරු කතානායකතුමා අක්කරයක් විතර. ඒ අක්කරෙත් එක්ක එතන ශ්‍රවණාගාරයක් හදලා එතන තව ෂොපින් කම්ප්ලෙක්ස් එකක් හදුවා නම් ෂොපින් කම්ප්ලෙක්ස් එක නැත්නම් ඒ වෙළඳ සංකීර්ණය කීමණි අරගෙන ශ්‍රවණාගාරයත් හදන්න තිබුණා, ඔක්කොම හදන්න තිබුණා, රුහුණු සේවය පවත්වා ගන්නත් තිබුණා මොඩර්නයිස් කරලා. හැබැයි කරේ වහලා දාන්නේ. දැන් මේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් මීට වඩා ඉන්න ප්‍රශ්න හලි කරගන්න ඔබතුමා බොහොම ජේෂ්ඨයිනේ. මේ මං හිතන්නේ මං උපදින්නත් කලින් ඔබතුමා පාර්ලිමේන්තුව ආවෙ නිසා පොඩ්ඩක් චාන්ස් එකක් දෙන්න අහන්න. ඒ නිසා ගරු කතානායකතුමනි, මම ඔබතුමා මේ ගරු ඇමතුමාට කියන්නේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවත් එක්ක බැඳුණු යම්කිසි වටිනාකම් ප්‍රමාණයක් තියෙනවා, උපසංස්කෘතියක් තියෙනවා. ලංකාවේ රාජධානි ඔබතුමා තමයි පොතකරේ සංස්කෘතික ඇමතිවරයා. ලංකාවේ රාජධානිත් එක්ක තමයි සාහිත්‍ය යුග බැඳිලා තියෙන්නේ. රාජධානි වලින් පිට සාහිත්‍ය යුගයක් තියෙනවා නම් ඒ මාතර සාහිත්‍ය යුගේ. හැබැයි රුහුණු සේවය අපිට අහිමි කරා. ඒ නිසා ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් අහනවා, දැන් ඒක වහන තැනට වැඩේ වෙමින් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ කරුණාකර මේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ශක්තිමත් කරන්න නූතනත්වයක් එක්ක බද්ධ වුණු, නූතන තාක්ෂණයක් එක්ක බද්ධ වුණු, ක්‍රමවේදයකට යන්නේ. නැත්තම් මේක ඔබතුමා සම්පූර්ණ වැහුවේ නැතත් තව කෙනෙක් වහලදායි. මොකක්ද ඒකට ක්‍රමවේදය?
එතුමා කියනවා මම වැහුවේ නැත්තම් තව කෙනෙක් මේක වහලදානවා කියලා. ඒක නිසා මම මේක වහලදාන්නේ නැති වෙන්න මේ දවස්වල ඔබතුමා කියන ඔය සැලැස්ම ඇඳගෙන යනවා. ජාතික අධ්‍යාපන NSBM එකට ව්‍යාපාරික ක්‍රමයේ වැඩසටහනක් යටතේ රුහුණු සේවය අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන එකට උදව් කරන්න. එතකොට රුහුණු සේවය හොඳට තිබේ.
බොහොම ස්තුතියි. ඔව් දයාසිරි ජයසිරිමත් ඉක්මනට මේ
කාලේ අපේ බන්දුලක වාදන ශූරීන් ඉන්න නිසා මම අහන්නේ මොකද එතුමා කලාකරුවෙක් නිසා අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඔබතුමා දන්නවා. ගායක ගායිකාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විශාල අර්බුදයක්. දැන් අද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියට එතුමියගේ වැඩිම ජනප්‍රිය ගීතය ඕස්ට්‍රේලියාවට ගියාම කියන්න හම්බුනේ නැහැ කවිය ඔබ. කවිය ඔබ ගීතය දීපිකා ප්‍රියදර්ශනීගේ හඬ සහ වෙනත් කෙනෙක්ගේ හඬක් එක්ක ගලපන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මමත් ගායකයෙක් නිසා මම මේ කියන්නේ. ගීත පද රචකයන් ඒ වගේම තනු නිර්මාණකරුවන් ඒ අයට අයිතියක් තියෙන්න ඕන තමයි. හැබැයි ගරු ඇමතුමා මේ ගීත ගායනා කරන අයට තිබෙන අයිතිය නැතිවීම තුළ විශාල අර්බුදයක් මෙතන මතුවෙලා තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ රටේ මහා දැවැන්ත ගායකයන් අමරදේවයන් ඊළඟට මියගිය අය මම මේ කියන්නේ ජෝතිපාලයන් වගේ අය ඒ අයගේ ගීත ඒ අයගේ ගායන හැකියාව තුළ තමයි ඉදිරියට ඇවිල්ලා තිබුණේ. දැන් මම මේ කියන්නේ දීපිකා ප්‍රියදර්ශන පීරිස් මැතිණියගෙත් ඔය වගේ. එතුමියට ගායනා කරන්න ඉඩ දුන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ නඩුවක් දැම්මා අදාළ පුද්ගලයන් විසින්. මම කියන්නේ මේක ඒ අයටත් අයිතියක් තියෙන එක වෙනම කාරණයක්. හැබැයි යම් කිසි විදියකට ගායක ගායිකාවන්ටත් මේ අයිතිය තිබිය යුතුයි. මොකද ඔවුන්ගේ හඬින් තමයි මේක යන්නේ. නමුත් අද මේක ලොකු අර්බුදයක් කියලා දිනවා ගරු කතානායකතුමනි. මම ඔබතුමා මේ කලාවට බැඳිච්ච කෙනෙක් සින්දු ලියලා තියෙන කෙනෙක් ඒ නිර්මාණ කරපු කෙනෙක් ලෙස මම ඔබතුමාගෙන් අහන්න කැමති මොකද්ද මේ ක්‍රියාවලියට ඔබතුමාලා ගන්න පියවර කියලා මම ගෞරවයෙන් අහන්න කැමතියි.
මේ බුද්ධිමය දේපළ නීති සංග්‍රහය යටතේ තමයි මේ අයිතිවාසිකම් තීන්දු කරලා ඉවෙලා මේ ගරු සභාව පනත් කෙටුම්පත් සම්මත කරලා තියෙන්නේ. මේ බුද්ධිමය දේපළ නීති සංග්‍රහය ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි ඇක්ට් එක පාලනය වෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ නෙමෙයි වෙළඳ අමාත්‍යාංශය යටතේ. ඒක නිසා අපි එකතු වෙලා මේ පිළිබඳ වෙනම සාකච්ඡාවක් කරන්න ලෑස්ති කරමු. මං මාධ්‍ය ඇමතිවරයා වශයෙන් ඒකට කටයුතු කරන්න.
හරි බොහොම ස්තුතියි. කාලේ ශානිකේන් රාසපුත්‍ර මැතිතුමා ඇබ්සන්ට්, ජගත් කුමාර සුමිත්‍රරාජ් මැතිතුමා ඔබේතුමායි ප්‍රශ්නය අහන්න.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්න අහනවා.
මාජනාරක්ෂක ඇමතිතුමා
ගරු කල්ලිලා සිටිනවා ගරු කතානායකතුමනි.
මික්ස් රෝෂන් පෙර මැතිතුමා
ගරු
මොකක් සුමිත්‍රාත් මැතිතුමා සුමිත්‍රරාජ මැතිතුමාට මයික් එක දෙන්න.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය අහලා අවුරුද්දකටත් වැඩි මේ සිද්ධිත් වෙලා අවුරුද්දකට වැඩි. ඒ වගේම මම තවත් ප්‍රශ්න රාශියක් අහලා තියෙනවා. ඒවා විවිධ අවස්ථාවල කලුත් ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න ඇති දවසුත් යොදාගත්තා. ඒතකොට අපි ප්‍රශ්න මම 60-70ක් දීලා තියෙනවා. දැන් මේ කාලේ අපි ඉන්න කාලේ නම් මේවා අහලා ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි විධිමත් ක්‍රමයක් හදන්න ඒ කාලයට අදාළව අහන ප්‍රශ්න එහෙම ප්‍රශ්නයක් දීර්ඝ කාලයක් එකතැන ඇදිලා ගියාම සහ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. කල් ගෙනීම උද්දිකට දිගට වෙනවා. සමහර සති දෙකකට කල් ගියාට පස්සේ මාස 3-4කින්වත් ආයි ප්‍රශ්නෙට උත්තර එන්නේ නැහැ. ඒ නිසා පොදුවේ ගරු ඇමතුමාලාටත් මේක දැනුවත් කරලා ඔබතුමා මොකක් හරි ක්‍රමවේදයක් අහන්න හදන මේ ප්‍රශ්න ටික අහන්න. අපි දැන් දීපු ප්‍රශ්න එකක්වත් හරියට අහලා උත්තරයක් ගන්න බැරුව නගරක තනයි තුමනි.
ඔව්.
පළවෙනි වතාවට තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. මම ඒ නිසා ස්ථාවර නියෝගණුව තමයි ඒක කල්ලිලිමක් කරන්න පුළුවන්කම තිබුණේ. ඒකයි කරේ.
දැන් අපි වෙනම දිනයක් දාලා වෙනම දිනයක් දාලා ප්‍රශ්න ටික ඔක්කොම ගනිමු. ඔව් මේ දැලසලා පෙරමැතුමා.
අපේ ජගත් කුමාර මන්ත්‍රීතුමා අහලා තිබ්බේ ලංකාවේ තියෙන පොලිස් ස්ථාන සංඛ්‍යාව, පොලිස් අධිකාරී කාර්යාල සංඛ්‍යාව ආදී වශයෙන්. නමුත් ගරු කතානායකතුමනි, අද දවසට එළිවෙන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනිවතාවට දින 12ක් පොලිස්පතිවරයෙක් නැතිව. එතකොට මේ කාලවකවානුව වාර්තා වෙලා තියෙන ගරු අගමැතිතුමනි සාමූහික ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මක අපරාධ විදියට ඝාතන වැඩියෙන්ම ත්‍රස්තවාදය නැති රටක නැති කාලෙක සාමූහික ඝාතන සාමූහික ප්‍රචණ්ඩත්වය ඇතුළත දෙන ඝාතන වැඩිම කාලයක් තියෙන වකවානුව විදියට අද උදේත් මම දැක්ක මාධ්‍යයක වාර්තා කරනවා ඒස්පී කෙනෙක් ගිහලා පොලිසියක යකානටයි කියලා. මේකේ බරපතල තත්ත්වයක් තියෙද්දී මම ඔබතුමාගෙන් අහන්නේ ගරු අගමැතිතුමාගෙන් අහන්නේ පොලිස්පතිවරයෙක් මොකද්ද මේකට හේතුව? ඒ කියන්නේ ගරු ජනාධිපතිතුමා එතුමාගේ නිර්දේශිත නම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන්නට ඕන. ඒක ඉදිරිපත් කරන්න දින 11ක 12ක සති දෙකක කාලයක් ගැනීම මෙමණි ඉතාම සංකීර්ණ කාලයක අපරාධ ප්‍රචණ්ඩත්වයේ ඉහවා ගියපු කාලයක මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. මේකේ ගරු කතානායකතුමනි ඔබතුමාටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සභාපතිවරයා විදියට මේ පාර්ලිමේන්තුවත් එක මුද්‍රාවක් බවට පත් වෙනවා. එන්නේ කවුද කියන එක අපිට අදාළ නෙමෙයි මම මේ කතා කරන්නේ. හැබැයි මේක නිදහස් රටක නීති ආධිපත්‍ය සුරකින්න ඕන රටක ඉතාම බරපතල වැරදි පූර්වදර්ශයක් මේක දෙන්නේ. එසේ කරුණාකර මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමා නම එවනකම් ඉන්නේ නැතිව ගරු කතානායකතුමනි. හිත ඔබතුමා මුද්‍රාවක් බවට පත් වෙයි සීල් එකක් වෙයි. එසේ මේ පිළිබඳව ජනාධිපතිතුමා විමසා හෝ මේ ඉදිරි පැය 48 ඇතුලේ මේකට තීන්දුවක් ගන්න කියලා ගරු අගමැතිතුමා. බොමිසුදේ
අගමැතිතුමා ගරු කතානායකතුමනි පොලිස්පතිතුමාගේ විශ්‍රාම යාම සිදුවීමෙන් පස්සේ පොලිස්පතිතුමාට දිගු කිරීමක් ජනාධිපතිතුමා දුන්නා. ඒ දිගු කිරීම දැන් හමාරවි පොලිස්පති දුහුරේ පිළිබඳ ජනාධිපතිතුමා ඒ තීරණය දැනුම් දීම අදාළ බලධාරීන් වෙත කිරීමට කටයුතු කරනවා. ඒක ඇත්ත. ඉතින් ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරන ලබනු ලබයි. ඒ අනුව ඉතාම ඉක්මනින් ඔබතුමා කියන පැය 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ ගැන කලබල තත්ත්වයක් නැහැ. දැනට පොලිසිය රටපුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු ඒ දිස්ත්‍රික් ප්‍රධාන DIG ලා විසින් කරගෙන යනවා. නමුත් පොලිස්පතිතුමා පත් කිරීම ඔබතුමා කියපු පරිදි ඉතාම ඉක්මනින් ඉදිරි පැය ගණනාව තුළ සිදුවීම සිදුවේ.
ඉරෝෂන් පෙරමන්තිතුමා
ගරු කතා
ඔව් විපක්ෂ නායකතුමා කාලේ
ගරු කතානායකතුමා අගමැතිතුමා කිව්වා මේ පොලිස්පති පත් කිරීම පිළිබඳව ඔබතුමා කිව්වා මේ ඉතාමත් මේ ඉක්මනින් ඒකට කටයුතු කරනවායි කියලා. හැබැයි ඔබතුමා දන්නවා ඒ පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් සනාථ වෙන්නට ඕන. එතකොට දැන් දැල සලහ පෙරමුණ මැතිතුමා කිව්වා දින 12ක් ප්‍රමාද වෙලා තියෙනවා. එතකොට අපි ලබන සතියේ ව්‍යවස්ථාදායක සභාවේ මමත් ඉන්නවා. අගමැතිතුමත් ඉන්නවා. ලබන සතියේ හමු වෙන්නෙත් නැහැ. ආයේ හමු වෙන්නට යොදලා තියෙන්නේ ඊළඟ සතියේ. එතකොට මේ ප්‍රමාද වීම කල් නැරීම කල් යැවීම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අගමැතිතුමා කිව්ව පළියට මේ හෙට අනිද්දම මේ වැඩේ කෙරෙනවයි කියලා. දැන් ව්‍යවස්ථාදායක සභාවට ලබන සතියේ ඉන්නත් බැහැනේ. ලබන සතියේ නැහැ ව්‍යවස්ථාදායක සභාව. ඔබතුමාත් දන්නවනේ. ඔබතුමානේ දින නියම කරේ. ඊළඟ සතියෙත් නැහැ. එතකොට පොලිස්පති කෙනෙක් නැතුව තමයි මේ රජය වැඩ කටයුතු කරන්නේ. ඒ අතරතුර ගරු කතානායකතුමනි ඔබතුමාත් දන්නවා අපි හැමෝමත් දන්නවා අද රටේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මත්කුඩු ජාවාරම බරපතල විදිහට ක්‍රියාත්මක වෙනවා. පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපන නැවැත්තුමා මේක දැනගන්නට ඕන. එතකොට මේ මත්කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන මත්කුඩු ව්‍යාපාරිකින්ව මේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකින්ව අපි ඒ අයව හිරේ දාලා රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරනවද? මේ රටේ දරු පරපුර විනාශ කරන මේ රටේ ජනපරපුර විනාශ කරන මේ මත්කුඩු ජාවාරම්කාරයෝ අහු වුණෙන් පස්සේ අච්චු ගන්නකොට මොකද්ද දෙන අච්චුව? අපේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ඒගොල්ලෝ හිර ගෙවන්නලා දාලා නඩත්තු කරනවා. මේ නීතියෙන් පුළුවන්ද අපිට මත්කුඩු ජාවාරම විනාශ කරන්න. ඒ නිසා ගරු අගමැතිතුමනි, මේ පොලිස්පතිතුමා පත් කිරීමේ කාර්යභාරයත් සමග මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රීයව අද නිකන් මදුරුව මරනවා වගේ මේ මිනිස්සු මරන්නේ, වෙඩි තියන්නේ. මේ ඒ පිළිබඳව පූර්ණ අවධානය යොමු කරලා විශේෂිත වූ වැඩසටහනක් මේ මත්කුඩු ජාවාරම විනාශ කරන්න කටයුතු කරන්න.
නායකතුමනි, ගරු නෑ මම මේ ප්‍රශ්න නැවතුමාට.
ඔව්,
අපිට මයික් දුන්නේ. ගරු අගමැතිතුමාගේ පිළිතුරක් විතර සභාගත කරාට කමන්නේ. මම ඔබට ගෞරවයක් කරන්න නෙමෙයි අගමැතිතුමනි. හැබැයි මේ ඉවත් වෙලා ගියේ මේ රටේ 35 වෙනි පොලිස්පතිවරයා, පත්කරන්න නියමිත 36 වෙනි පොලිස්පතිවරයා. ඒතර මේ පොලිස්පතිරුන් 35ක ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ප්‍රමාදයක්. හැමදාම අලුත් හිටපු පොලිස්පතිවරයා විශ්වාසම්ගේ මෙටි පස්සෙන්දා අලුත් පොලිස්පතිවරයා පත් වෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාව තියෙද්දි වගේම ඊට පෙරදිත් එහෙමයි. ඉතින් මේක පිටිපස්සේ තියෙන කතාව අපි හෙලිදරව් කරගන්න අවශ්‍ය නැහැ. කුණුරෙදි අපි එළිය හොදන්නේ නෙමෙයි මේ හදන්නේ. හැබැයි මේක ඉතා බරපතල පරිපාලනීය ගැටලුවක් විතරක් නෙමෙයි, දේශපාලන ගැටලුවක් විතරක් නෙමෙයි. මේ නීති ආධිපත්‍යයේ නොසලකා හැරීමක් පිළිබඳ ගැටලුවක් මේකේ තියෙනවා.
හරි, මොහොසුටි.
නායකතුමනි, විපක්ෂ නායකතුමා සඳහන් කළ කාරණාවට මම පිළිතුරක් දීම අවශ්‍යයි. මොකද ව්‍යවස්ථාදායක සභාවේ මූලාසනයේ දරන්නේ ඔබතුමා. එයි මමත් සමාජිකයෙක්, අනිවාර්යෙන් නීති යටතේ විපක්ෂ නායකතුමාත්. ඒ නිසා එහි සාමාන්‍යයෙන් සාකච්ඡා වෙන දේවල් අපි ප්‍රසිද්ධියේ සාකච්ඡාවට භාජනය කිරීමෙන් වැළකී සිටිනවා. ඒ බව ඉතාම වගකීමෙන් අපි සියලු සමාජිකයන් කටයුතු කර තිබෙනවා. නමුත් ගරු කථානායකතුමනි, හදිසි තත්ත්වයක් යටතේ එහි මූලාශ්‍රයේ දරන කැඳවන ඔබතුමාට ඕනෑම අවස්ථාවකදී ව්‍යවස්ථාදායක සභාව කැඳවන්න පුළුවන්. අපි යොදාගෙන තියෙන්නේ සරල රැස්වීම වාර පිළිබඳ එකඟතාවය මිසක් හදිසියේ අවශ්‍යතාවයකට මූලාසනයට ව්‍යවස්ථාදායක සභාව කල්දී කැඳවන්න පුළුවන්. එහෙම කලිනුත් සිදු වෙලා තියෙනවා. මීට පෙර වතාවල් රාශියක එහි පිළිබඳ කාලසටහන බලන ඕනෑම කෙනෙක්ට වාර්තාවලින් ඒක දැනගත හැකි. එනිසා විපක්ෂ නායකතුමා කියපු කාරණයට මම ඒක සඳහන් කරන්නේ ගරු කථානායකතුමාට. ඒ වගේම මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා, මම මීට ඉස්සෙල්ල ගරු කථානායකතුමාට කිව්වා, සභාවෙත් කිව්වා, 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට තිබුණු කලබලය කොපමණද කියලා ඔබතුමා අපි දන්නවා, මේ සභාව දන්නවා. නමුත් අද වෙනතුරු සමහර කොමිෂන් සභාපත් කිරීම සිදු කිරීම සම්පූර්ණ වෙලා නැහැ. ඒකත් අති බරපතල ප්‍රශ්නයක් හැටියට අපි කාගේත් වගකීම බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ නිසා මේ කාරණයේදීත් අප කටයුතු කරන, මම කලින් කිව්වා වගේ පොලිස්පතිතුමාට තිබීලා තිබෙන්නේ දිගු කිරීමක්. ඒ කාලය තමයි දැන් හමාර වී තිබෙන්නේ. ඒ දිගු කරන්නට දුන්නු කාල සීමාවෙන් පස්සේ දැන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කරයි. මේ වගේම අතිරේකව මත්ද්‍රව්‍ය ගැන ප්‍රකාශ කරා අපේ රජය අඛණ්ඩ වැඩපිළිවෙලක් මේ පිළිබඳ දියත් කරලා තිබෙනවා. ඒ පිළිබඳ සුවිශේෂ ආරක්ෂක කමිටු රැසීම් ගණනාවක් පවත්වලා තියෙනවා. මම වගකීමෙන් කියනවා. ඒ වගේම ජාත්‍යන්තර මුහුදේ තිබෙන තත්ත්වය මම හිතන්නේ දැනගැනීමට කැමැති නම් විශේෂ අදාළ ආරක්ෂක රැසීමකට සහභාගී වුණාම ඒ පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්. ඒක අපමණක් නෙවෙයි, ඉන්දියාවේද සහයෝගය හා ලබා ගැනීමෙන් මේ ඇති වී තිබෙන ප්‍රවණතාවය මෙල්ල කරන්නට උත්සාහයක යෙදিলা තිබෙනවා. ඒ අපට පමණක් නෙවෙයි, ඉන්දියාව පවා මේ බරපතල තත්ත්වයේ අපේ මූදුකරේ අපට මේ ප්‍රවාහන වෙන ආකාරයන් සම්බන්ධව දැනට තොරතුරු අපත් සමග හුවමාරු කරගැනීමෙන් කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා හැකි දුරට ආරක්ෂක අංශ මේ පිළිබඳ වඩාත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නවීන යාන්ත්‍රික තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියට අපට බහින්න සිද්ධ වෙනවා. මේක තමයි ලෝකයේ අද දෙවැනි ලොකුම ජාවාරම, මත්ද්‍රව්‍ය. එය මෙල්ල කිරීම සඳහා අවශ්‍ය තදබල ක්‍රියාමාර්ගවලට අපේ ආරක්ෂක අංශ යොමු කර තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේට එය ගලනවාද කියන කාරණයට වඩා නගරෙන් නගරේ අමුතුමා කිව්වා විදිහට නගරෙන් නගරේ සමහර කේන්ද්‍රීය අධ්‍යාපන ආයතන පිරීලා තිබෙන නගරවල මේ භාවිතා කිරීම ගැන මේට අවශ්‍ය පියවරවල් තදබල ලෙස ගැනීමට අපේ නීති රීතිද තදබලට ලෙස වෙනස් කළ යුතු කියලා දැනට අපි සාකච්ඡා කරලා
තිබෙනවා.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා හොඳින් දන්නවා අපි කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ ව්‍යවස්ථාදායක සභාවේ කරන සාකච්ඡා අපි එළියේ කතා කරන්නේ නැහැ. ඒක නෙවෙයි මෙතන මාතෘකාව. මෙතන මාතෘකාව පොලිස් ප්‍රතිවරයාගේ පත් කිරීම සිදු කරන ඒ සඳහා ගන්න කාල සීමාව. ඒකයි ප්‍රශ්නේ. මොකද අපි මේක ඇතුලේ දේවල් අපි කතා කරලා නැහැනේ. එකම එක දෙයක් කතා කරා, ඒ තමයි ඔබතුමාලා ඔක්කොමලා එක හොයලා ඡන්දෙකල් දාන්න හදනකොට ඒකට විරුද්ධව මැතිවරණ කොමිසම වෙනස් කරන්න හදනකොට මීට පෙර අපි ඒකට විරුද්ධව කතා කරලා එළියත් කතා කරා. ඒක තමයි එකම මාතෘකාවේ එළිය කතා කරමු. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා කියනවා මේ රටවටේ මූදේ ආරක්ෂාව පිළිබඳව දැනගන්න ඕන නම් ආරක්ෂක කවුන්සිලයට ඇවිල්ලා වුණා නම් අහගන්න කියලා. ඒක නෙවෙයි මාතෘකාව. මාතෘකාව සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා හොඳින් දන්නවා. අද පාසල් පද්ධතිය තුල මහා භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. කුඩුත් එක්ක අයිස්, හෙරොයින්, ඒ වගේම අනෙකුත් මත්ද්‍රව්‍ය. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නීතියෙන් දෙන තහනම, නීතියෙන් දෙන දඬුවම බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් හිරගෙදර ඇතුලේ සාත්තු සප්පායම් වෙන කියන එක මුළු රටම හිතන්නට ඕන. අපි එහෙමද කරන්නේ? ඇයි අපිට සිංගප්පූරු නීතිය ගේන්න බැරි? හැබැයි එක දෙයක් තියෙනවා, අධිකරණ පද්ධතියේ විනිවිද භාවය, පිරිසිදු භාවය තහවුරු කරලා ශක්තිමත් කරලා තමයි අපි මේ වගේ තීන්දුවකට යන්න ඕනේ. මම ඒක පිළිගන්නවා. හැබැයි අපි මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන අයව තවදුරටත් බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් හිරගෙවල් වල නඩත්තු කරන හන්දරද්ද කියන එක ගැන මම හිතන්නේ මේ 225ම හිතන්න ඕන කාලය ඇවිල්ලා
තියෙනවා. ඔයගෙම තුමනි.
ඔක අතනායකතුමනි, මම විශේෂයෙන් ව්‍යවස්ථාදායක සභාව ගැන සඳහන් කරපු නිසා යලිත් කියන්නට ඕනේ. ව්‍යවස්ථාදායක සභාව මීළඟට රැස් වෙන දිනය එකඟතාවයකට පැමිණි බව හැබැයි. නමුත් ව්‍යවස්ථාදායක සභාවට කැඳවෙන්නට ගරු කතානායකතුමාට අදිසි තත්ත්වයක් යටතේ ඕනම අවස්ථාවක පුළුවන්. අපි ව්‍යවස්ථාදායක සභාව මගින් තවම 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අසම්පූර්ණ කොමිෂන් සභාවල් ඇති වීදිමන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේවා ගැන විවේචනය කරන්නේ ප්‍රසිද්ධ ජනතාව, පොදුවේ ජනමාධ්‍ය විවේචකයෝ. මෙම ඇති කරන්න උත්සාහ දරපු බලවේග අහනවා අපෙන්, ඇයි මේවා පත් කරලා ඉවර කරන්න නැත්තේ කියලා. ඉතින් මැතිවරණය පැවැත්වෙන නිසා මම විපක්ෂ නායකතුමානි කියන්න ඕනේ, මැතිවරණය පැවැත්වෙන නිසා මැතිවරණ කොමසාරිස් කොමසිමේ සභාපතිතුමාව දැන් පත් කරලා තිබෙනවා, බාරගෙන තිබෙනවා මානව අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකයෙක් කැටියට මේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිතුමා. ඉතින් ඒ අවස්ථාවත් ව්‍යවස්ථාදායක සභාව විසින් ලබා දීලා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කටයුතු තවමත් නීති අනුව නාම යෝජනා අවලංගු කළා නැහැ. නාම යෝජනා තියදී තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මේ අවස්ථාවට බාරගෙන පිවිසියේ. ඒ නිසා අපි පැහැදිලි කරගමු, මේ ව්‍යවස්ථාදායක කවුන්සලයේ රැස් කිරීමේ බලය ගරු කතානායකතුමාට හදිසි තත්ත්වයන් යටතේ පවතිනවා. ඒ අනුව කාල සීමාව තුළ ඉතා ඉක්මනින් ඔබතුමා අවශ්‍යතාවය ඇති වුණු විගස එය රැස් කරයි කියලා මා ග්‍රාමාත්තුමා හැටියට බලාපොරොත්තු වෙනවා.
මම
සඳහන් කරන්න ඕනේ, අපේ රටේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ආපු සක්‍රීය පනතක් තමයි 1983 විෂමද්‍රව්‍ය අබින් පනත, ඇක්ට් නම්බර් ඇක්ට් ඔෆ් 1983, ඩේන්ජරස් ඩ්‍රග්ස් පොයිසන්ස් ඇන් ඕපියම් ඇක්ට්. මේ ඇක්ට් එක පළවෙනි වතාවට සංශෝධනය කළා දැන්ට මාස දෙකකට පමණ පෙර මේ ගරු ස්වභාවෙදී. මේ පනත යටතේ ඔය අයිස් මද්ද්‍රව්‍ය කියන ඒවාට එහෙම නඩු දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒක ඒකේ ෂෙඩියුල් එකේ තිබුණේ නැහැ උපලේඛනයේ. ඒ වගේම මේ පනතේ උපලේඛනයේ තිබෙන ආකාරයට තමයි නඩු පැවරීම සිදු වීමේ ජුරිස්ඩික්ෂන් එක තීන්දුව වෙන්නේ. අධිකරණ බලය. මහේස්ත්‍රාත් අධිකරණයට දැන් හෙරොයින් ගත්තොත් ඩයිස්ටයිල් මෝෆින් රසායනික නාමය. ඒතර ඒක ග්‍රෑම් දෙකට අඩු නම් යන්නේ මහේස්ත්‍රාත් උසාවියට. සුද්ධ බර. ග්‍රෑම් දෙකට වැඩි නම් මහ අධිකරණයට යන්නේ. ඊළඟට අපි ගම්මු ඕපියම්. එහෙම නැත්නම් කැනබිස් සටයිව. ගංජා. වටනිකල් නේම් එකේ ඒක. તો කැනබිස් සටයිව කියන එක සිංහල ආයුර්වේද ක්‍රමය අනුව වෛද්‍යවරුන්ට බලපත්‍ර සහිතව තබා ගත හැකි ප්‍රමාණයක් තියෙනවා. ඒක ඉක්මවා ගියොත් ඒකේ ජුරිස්ඩික්ෂන් එක වෙනස් වෙනවා. කිලෝග්‍රෑම් සංඛ්‍යාව අනුව මහේස්ත්‍රාත් අධිකරණයද කියනවා. මෙන්න මේ ආකාරයෙන් තිබුණ තත්ත්වය තමයි අපි මෙවැනි මද්ද්‍රව්‍ය වර්ග සෑහෙන ප්‍රමාණයක් විශේෂයෙන්ම අපේ මේ ඒ අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දුන්න තොරතුරුත් එක්ක විශාල ප්‍රමාණයක් ඇතුළත් කළා. කිසිම ආකාරයකින් රසායනික නාමයන් අනුව මද්ද්‍රව්‍යලා ගණයට වැටෙන ඕනෑම දෙයක් ඒකට ඇතුළත් වෙන ආකාරයට තමයි මෙවර අපි සංශෝධන ඉදිරිපත් කළේ. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි දැන් ඉඩකඩ තිබෙනවා. ඒ අපි සම්මත කළා, ඔබතුමා සහතික කළා, පනත ක්‍රියාත්මක වෙනවා. අද උසාවිවලදී මේ පිළිබඳව කටයුතු කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා සංශෝධනයෙන් පස්සේ. ඊළඟට පාසල් පද්ධති තුල කියනවා නම් මීට මාස 3-4කට කලින් මාධ්‍ය තුලිනුත් එවැනි විශාල ආකාරයෙන් යම් යම් දැන්වීම් කෙරුණා. ඒ සම්බන්ධයෙන් මම පළාත් අධ්‍යාපන බලධාරීන් කලාප දක්වා ගිහිල්ලා ඊළඟට අදාළ අධිකාරීන් පොලිසිය මේ සියල්ල ගෙනාලා වතාවන් කීපයක් සාකච්ඡා කළා. දැන් ඒක පාලනය කිරීම සඳහාත් දැනුවත් කිරීම සඳහාත් පාසල් දෙමාපියන් ඒ අය සම්බන්ධ කරගෙන යන වැඩපිළිවෙලකට අපි ගිහිල්ලා තිනවා. හැබැයි කොහෙන්නෝ අපිට යම් ආරංචියක් ආවොත් ඒ ගැන අපි විශේෂයෙන් කටයුතු කරගෙන යනවා.